මේක ප්‍රශ්නයක්. සෝතේට ආපන්න වීමට හෙවත් සෝතාපන්න වීමට උපදෙස් දෙන්න කියලා මේ ඉල්ලීමක් තියෙන්නේ. ඒ සඳහා භාවනා කළ යුතුමද කියලත් පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. සෝතේට ආපන්න වීම කියන මේ වචනය අද විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. බුදුපියාණන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් මෙහෙම අහලා තියෙනවා ප්‍රශ්නයක්. සාරිපුත්ත සෝත සෝත කියනවා. ඇයි සෝත කියන්නේ කියලා ප්‍රශ්නයක්. එලයි සැරියුත් හාමුදුරුවෝ කියනවා, ස්වාමීනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා. ඉතින් බුදුරන් වහන්සේ ප්‍රශංසා කරලා, බොහොම හොඳයි සාරිපුත්ත, සෝතාපන්න සෝතාපන්න කියනවා. ඇයි සෝතාපන්න කියන්නේ කියලා හිටම මේ ප්‍රශ්නේ අහනකොට සාරිපුත්ත හාමුදුරුවෝ දේශනා කරනවා, ස්වාමීනි, සෝත නැවති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපන් නිසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණි නිසා සෝතාපන්න කියනවා. දැයිද අපිට එක එක කතා කියන්න ඕනේ නැහැ. සෝතාපන්න කියන්නේ මොකක්ද අහන්න හොඳටම පැහැදිලි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පත් වීමට පැමිණීමට කියනවා සෝතාපන්න. ඉතින් ඔයකයි සෝතාපන්න කියන්නේ. දැන් මේවට විවිධාකාර විදිහේ ප්‍රශ්න තර්ක මේ කාලේ ගේනවා. සෝත ආපන්න කියලා ඒක හදනවා, අනිසරේ ආපහු ගලනවා කියන එකට. ගඟක් ආපස්සට ගලනවා වගේ ආදි වශයෙන්ුත් අර්ථ ගන්නවා. ආපන්න කියන වචනේ පෙන්වන්නේ ආපසු ගලනවා කියන එක නෙමෙයි, පැමිණුණා කියන එක. ආපාති ආදිවාසීන් කියන්නේ ඇවසර පැමිණුණා. ඒ වගේ ආපන්න කියන්නේ පැමිණුණා. සෝතේට පැමිණුණාට සෝතාපන්න කියනවා. සෝත කියන්නේ මොකක්ද අහපුවාම, සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක්. ඒක විතර කරලා ත්‍රිපිටකේ හොඳට පැහැදිලිව තියෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා නිවන් මගක් දේශනා කරලා තියෙනවා. මේ සද්ද කරන වැඩි දරුව මොකද මේ? සද්ද කරන ළමයි එක්ක එහා පැත්තට කියන්න නිකයි කරදරයක් නැතුව බලහන්න දීලා. එතකොට සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුන නිසා. එනිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ ධර්මයට අනුකූලවයි මේවා තෝරා ගන්න ඕනේ. ඒ වචනේ තියෙන අර්ථය ගත්තත් ත්‍රිපිටකයේ තිබෙන අර්ථයට, දහම් අර්ථයට වෙනස් නොවෙන්න ඕනේ. ඒකට ගැළපෙන්න ඕනේ. එහෙම නොගැලපුණොත් ඒක විකෘති අර්ථයක් වෙනවා. කොහොම අර්ථ දුන්නත් එහෙමයි වෙන්න ඕනේ. ඉතින් ඕක තෝරා ගන්නට ওই විදියට සෝතාපන්න කියන්නේ ඒකයි. ඉතින් මේ සෝතාපන්න වෙන්න නිකන් පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. භාවනා කරලා සෝවාන් වෙන්න පුළුවන් ආදී වශයෙන් විවිධ මත තියෙනවා. අපි එහෙම පුළුවන්ද කියලා බලනවා නම් ඒක ත්‍රිපිටක ධර්මයේ තුලින් හොයන්න ඕනේ. එක එකනාගේ මත තුලින් නෙමෙයි. මේ ගැන විග්‍රහ කරනකොට මොකද කරන්නේ? විදහාට ආරම් පෙන්නනවා. කාලාම සූත්‍රේ අර ත්‍රිපිටකයේ තියෙන සූත්‍රයක් අරගෙන පෙන්නලා පොතේ තිබුණාට ගන්න එපා කිව්වයි කියලා එකක් පෙන්නනවා. පරම්පරාවෙන් ගිනාවට ගන්න එපා, පොතෙන් තිබුණාට ගන්න එපා කියන වාක්‍ය ටිකක් අරගෙන ත්‍රිපිටක ධර්මයටම පහර ගහන්න හදනවා. ඒක අපි දැනගන්න ක්‍රමයක් තියෙනවා. ඕක කියපු කාලයක් හේතුවකුත් තියෙනවා. කිසිම අවශ්‍ය ධර්මඥානයක් නැති පුද්ගලයෝ විවිධ අදහස්වල පොත්වල ලියලා තිබුණා ඉස්සරහ. බණගෙන නෙමෙයි ඒවා තියෙන හුඟක් වේද ග්‍රන්ථ ගැන. ත්‍රිවේද, චතුර්වේද ආදී වශයෙන් කියන ඒවා. එහෙම තැන්වල මොකද කරන්නේ? ওই විවිධ මතධාරීන්ගේ මත ලියලා තිබුණා. ඔන්නව තමයි කරගහගෙන ඒ කාලේ අහවල් පොතේ මෙහෙම තියෙනවා, මේ විදිහට දින අහවල් පරපුර මෙහෙම කතාවක් ගේනවා කියලා විවිධාකාර බමුණු මත ඒ කාලේ ඉදිරිපත් කළා. අන්නේවෙන් බේරෙන්න තමයි එදා ඒ සූත්‍රයේ දේශනා කළේ. සත්‍ය ලෝකෙ මතුනේ ලෞතර බුදුරන් වහන්සේගේ 15 වෙනිම පස්සේ. නියම සත්‍යය මොකද්ද කියලා සත්‍ය ධර්මයේ මතුනේ. ඉරිවතී ධර්මයේ අවබෝධ කරගත් ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලායි සත්‍ය අවබෝධ කළාට පස්සේ විපරීත අර්ථ එන්නේ නැහැ. අරිහත්ත්වයට පත් වුණාට පස්සේ කොහොමවත්ම නැහැ සම්පූර්ණයෙන් එන්නේ සත්‍යයමයි සත්‍යයට අනුකූල වැටෙන්නේ. ඒස අපගේ මේ තේරවාදී බුදු පරපුර නැත්නම් බුදු ශ්‍රාවක පරපුර අන්නේ සත්‍යයේ පිහිටපු උත්තමයෝ බවුනෝ නෙමෙයි. ඒ සත්‍යයේ පිහිටපු උත්තමයන්ට යම්කිසි ධර්මයක් විග්‍රහ කළා ඒ අයිසින් කැටි කළා නම් ඒක සත්‍ය සාරවත් අදහසක්මයි කැටි කළේ. නිවන්ට හේතු වෙන දෙයක්මයි කැටි කරලා තියෙන්නේ. බොරු වෙන වැල්බූතයක් නෙමෙයි. ඒසයි සකස් කළාට පස්සේ මේ අවස්ථාව වෙන අවුරුදු 2600ක් තරම් කාලයක් ගෙවිලා. අන්න එහෙම කාලය තුල එක්කෙනෙක් ගෙනාවු ධර්මයක් නෙමෙයි දැන් ඔය තියෙන්නේ. අරියතුන් වහන්සේලාගේම 15 වෙච්ච ඒ අරිහත් පරපුරක් කාලය සමග ඒ පරපුරෙන් ඒ ධර්මය ආවා. එහෙම ගෙනහල්ලා නිසැරේ ග්‍රන්ථාරූඪ කිරීමක් කිරීම සිද්ධ කරනවත් උන්වහන්සේලා එදාදිවිච භාෂා විලාසයෙන් කරලා තියෙනවා. භාෂාවේ පද කොහොමුණත් එදා භාවිතා කළේ යම් අදහසක් දෙන්න යම් පදයක්ද ඒ පදයෙන් අදහස ගැලපෙන්න උන්වහන්සේලා ග්‍රන්ථාරූඪ කරලා ඒ අදහස වරද්දන්න නැතු වෙන්න කියාගෙන දිගටම ගෙනාවා. ඒ ආර්ය පරපුර තුලින් ඉතින් අපි අද භාවිතා කරන ත්‍රිපිටකයේ අපිට හම්බෙලා තියෙන මේ ක්‍රමයටයි. අර බමුණු මත ගැන විමර්ශනය කිරීමට පොතේ තිබුණාට ගන්න එපා, පරම්පරාවෙන් ගිනාලට ගන්න එපා කිව්ව වචනේ අරගෙන මේ උත්තරීතර ධර්මයටත් ඒක දාන්න හදනවා. එහෙම එක එක කරලා ඕන විදිහට අයින් කරන්න බැහැ. එහෙනම් අරිහත් උන්වහන්සේ නමක් ඉන්න ඕනේ. බොරුවට අරිහත් කියවට හරියන්නේ නැහැ. එහෙම දැක්කනම් 2600ක් වසර එනකම් ওই ත්‍රිපිටකයේ වරදක් දැකපු තෙරුන් වහන්සේලා ඉඳලා නැහැ නේ. දැක්කනම් උන්වහන්සේලා අද ඉන්න අය විවිධාකාර මත ලියනවා. අහවල් පදේ මෙහෙමයි, අහවල් අදහස මෙහෙමයි කියලා. එහෙම වුණා නම් ඒක සටහන් කරපු පත්තිරුවක් හරි තියෙන්න ඕනේ මේක. අද වෙනකොට ත්‍රිපිටක ධර්මයේ විවේචනය කරපු පත්තිරුවක්වත් 2600ක් වෙනකන් නැහැ. එහෙනම් මෙච්චර කල් එහෙම විවේචනය කරන්න වරදක් දැකපු කෙනෙක් නැහැ. මොකද ආර්ය උත්තමයේ සත්‍ය දැක්ක උත්තමයේ නිසා සත්‍යයට අනුකූල සූත්‍රය උන්වහන්සේලා දකින නිසා ඒකේ වරදක් නැති නිසා එහෙමම ගෙනාවා. අන්න ඒ නිසා තමයි අද නිරුපද්‍රිතෝ ත්‍රිපිටකයේ අද වෙනකන් තියෙන්නේ. නමුත් මේ 2500කට පස්සේ අවුරුදු 100කිනුත් මෙහා පැත්තේ දැන්ට අවුරුදු 50ක විතර 60 ගෙදලා එන අය මීට වඩා දහ පඬිතිය වෙලා දැකලා විකෘති කරන්න හදනවා. මේ ත්‍රිපිටකයේ අහාල් සූත්‍රය ගැලපෙන්නේ නැහැ. ඒක බමුණු දාපු එකක්. ඔය ආදී වශයෙන් ගියා ත්‍රිපිටකයේ සූත්‍ර කපනවා. හැබැයි සෙල්ලමක් නෙමෙයි කරන්නේ, අපරාධයක්. 2500ක් අවුරුදු යනකම් එහෙම වරදක් විවේචනය කරන්න දැක්කේ නැති නිසා තමයි කිසිම උපද්දරයක් නැතුව මෙන්න ත්‍රිපිටකයේ ධර්මයේ කියලා තේරවාදී පරපුර ගෙනත් තියෙන්නේ. එහෙනම් 2500 පස්සේ ඊට වඩා මහා ප්‍රඥාවක් ලෝකේ පහළ වෙලා තියෙන්න ඕනේ. ඒක වැරදි කියන්නේ. හරියට අවබෝධයක් ලැබුවා නම් එහෙම වැරදිච්ච සැනක් ඒ සූත්‍ර වල හොයන්න නැහැ. ඒ සූත්‍ර හරි බව වැටහෙනවා. නමුත් අද බොහෝ දේශකයෝ ඉන්නවා මතය ප්‍රකාශ කරනවා. අර ත්‍රිපිටකයේ සූත්‍ර තියෙනවා ඒකට විරුද්ධව පෙන්වන්න. පෙන්වනකොට මොකද කරන්නේ? බුද්ධ ഘോഷා හඳුරුව උගුලට අල්ලා තියලා බමුණ විකෘති කළා. බුද්ධ ഘോഷ බමුණ මෙහෙම කළා කියනනම් තමන් බේරෙනවා. ඒකයි මේ ධර්මයේ වරද්දලා තියෙන්නේ කියලා. මතේ හරි ත්‍රිපිටකේ වැරදි. ඔතෙන්ද බහැලා තියෙන කාලය. හැබැයි අවුරුදු 50කින් මෙහා හිටව පඬිතියන්ටයි එහෙම පේන්නේ. ඊට ඉස්සෙල්ලා කාලයක් ආපු 2500ක් ආපු තේර පරපුර එහෙම දැකලා නැහැ. එහෙනම් අපි යථාර්ථයෙන් ඥානවන්තව තෝරා ගන්න ඕනේ. ත්‍රිපිටකයට ගරහන්නේ නැතුව අද වෙනකොට ඒක ආයි විනාශ වෙන්නේ නැති වෙන්න බොහොම ක්‍රමානුකූල වෙලා තියෙනවා. නව තාක්ෂණයට අනුකූලව ඉතාමත් වැදගත් විදිහට හැකවරණ වෙලා තියෙනවා. මේ ත්‍රිපිටකයේ ගියා තියෙන සූත්‍රයක් කාටවත් වෙනස් කරලා වීරින්ද බෑ. ලෝක සම්මත ලිය කියවිලි ක්‍රමවල ඒවා සටහන් වෙලා තියෙනවා. නවීන තාක්ෂණයේ අනුවත් දැන් ලේසියකින් අලු සූත්‍ර හදලා ඒක එකතු කරන්න බෑ ත්‍රිපිටකයේ කියලා හැම. ඉතින් මෙන්න මේ වගේ දහම් තෝරාගෙන ඒ ත්‍රිපිටක ධර්මයේ සාක්ෂි ඇතු කර ඇතුව අදහස ප්‍රකාශ කරන්න ඕනේ. සෝතාපන්න කියනකොට විවිධ කතා වලින් ඔය පෙන්වන්න පුළුවන්. හැබැයි මොන අදහසින් කිව්වත් කමක් නැහැ. දේශනාවේ පෙන්නලා තියෙනවා මූල ධර්මයට එකඟ වෙන්න ඕනේ. නමුත් විවිධාකාරයේ අදහස් පෙන්නනවා. ඒවා ධර්මයට එකඟ නැති නිසා ත්‍රිපිටක ධර්මයේ සාක්ෂි සිය ගානක් පෙන්වන්න පුළුවන් ඔය කියන අදහස වැරදිනේ කියලා. එතකොට කියන්නේ මොකද්ද? ඔය බමුණන්ගේ අවසගෙන ඉන්න එපා. අපි අදහස හරි. ඕවා වැරදි කියලා ත්‍රිපිටකයට ගරහනවා. මේ මොන කවදාවත් සත්‍ය අවබෝධය ලබන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මොන පඬිතුකම් කිය කී හිටියත් වැඩි කල් යන ඉඳලා විනාශ වෙනවා. මොකද හේතුව? ඇලෙන ගැටෙන මුලාවටපත් වෙන මාර්ගයේ හිටින්නේ නැහැ සත්‍යය තුල. අසත්‍ය සත්‍යයි කියලා හිතාගත්තොත් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් යුත් වෙන මානසිකත්වයකින්මයි ඒ හිතා ඉන්නේ කියන්නේ සංවිධානය වෙන්නේ. ඒ නිසා ඒකාන්තයෙන් කැදී විදියේ වෙනසිර යන අකාලේ වෙනසෙන්නා වූ හේතුවක් එකට යෙදෙනවා. එහෙම තමයි දහම් විනාශ වෙන්නේ. ඉතින් විතර රාගක්ෂේ ද්වේෂක්ෂේ මෝහක්ෂේ වෙච්ච උත්තමයන් විසින් දැකපු සත්‍ය ගැන අප නිසා 2600ක් ගිහිලා ත්‍රිපිටකය වෙනස් වෙලා නැහැ. ඊට පස්සේ තමයි ත්‍රිපිටකයේ මෑතකදී අත ගහලා එක එක මතධාරින්ගේ අත ගැහිලා සිද්ධ වුණේ. එදා ත්‍රිපිටකය වෙනස් කරන්නයි බලන්නේ. ඉතින් අපි දැකින්න ඕනේ ත්‍රිපිටකයට අනුකූලව සාක්ෂි අරගෙන ඊට අනුකූලව මේ සත්‍ය වටහා ගන්න. වටහා ගත්තාට පස්සේ පේනවා ත්‍රිපිටකයේ වරදක් නැහැ. අවබෝධ කරගත වැරදි ආකල්පයේ වරද තිබිලා තියෙන්නේ කියලා. හරියට වැටුණා නම් රාගක්ෂේ, දේසක්ෂේ, මෝහක්ෂේ සිද්ධ වෙනවා බලා ඉඳද්දී. සත්‍ය අවබෝධය ලැබෙනවා. මේ කාලේ නිවන් දකින්න බෑ ආදී කතා එකක්වත් ඉදිරි වෙන්නේ නැහැ. ඒක නැහැ ඊට පස්සේ. ඉතින් ඒ නිසා හරියට කරුණු තේරුම් අරගෙන එහෙම කරගන්න ඕනේ. ඉතින් බුදුරන් වහන්සේ විවිධාකාරයෙන් මේ සෝත කියන වචනේ ගංගාවකට උපමා කරපු තැන් තියෙනවා. පෙරදිගට නැඹුරු වෙලා තියෙන, පෙරදිගට ගලා බසින, එම් ගලා වැහැගෙන ගිලා මුහුදල වැටෙන යම් ගංගාවක් උපමාවට අරගෙන අන්නේ ගංගාවට නැමිලා තියෙනවා ගහක්. හොඳටම පාත් වෙලා තියෙනවා. දැන් කොයි වෙලේ හරි මුලින් ඉදිරෙනවා. විදිලා තියෙන උපමා. ඒතර දැන් ගඟ හුඟා ගහ පාත් වෙලා තියෙන්නේ අර ගංගාවටමයි. මහ විශාල ගංගාවක්. දැන් හුලඟක් ආවොත් හරි වතුරකට මුල ගුරුළුනොත් හරි ඉදිරියලා වැටෙනවා. දැන් ස්වභාවයෙන්ම කොහරද වැටෙන්න තියෙන්නේ කියලා අහනවා. ගහ නැවිච්ච පැත්තට වැටුණා මිසක් වෙන පැත්තකට වැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ ගහ ගඟට වැටුණාම ඒක ස්වභාවයෙන්ම ගලාගෙන යනවා ගහගෙන. ඔයාලට කියන්නේ මුහුද කරා. නැන පහතර ඒ බිම කරා ගලාගෙන යනවා. අර ගහත් ඒක යනවා. මෙන්න මේ වගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගී ගඟකට උපමා කරලා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැවිදි ගඟට නැඹුරු වෙච්ච ඒ ආර්යයන්ගේ මානසිකත්වය තමයි ගඟට නැඹිලා තියෙන ගහට උපමා කළේ. ඉතින් ඒ ආර්ය ඔතනින් වලසන්න බෑ, ඉවත් කරන්න බෑ. වැටෙන්නේ නැමිච්ච ගහ ඉදුණාම ගඟට වැටෙනවා වාගේ. රාග දේශ මෝහ කියන මුල් තුනකින් ලෝකෙට අහුවෙලා තියෙනවා මේ කය. එනනම් සත්වයා. සත්වයා නැමිති ගහ. හැබැයි තාම රාග දේශ මෝහ මුල් තුනෙන් අල්ලාගෙන ඉන්නවා පොළොව. ඒ වගේ ලෞකිකත්වයේ අල්ලාගෙන ඉන්නවා. එනනම් නැඹුරු වෙලා තියෙන්නේ ආර්ය අෂ්ටායික මාර්ගයේ නැමිති ගඟට. ඒ නිසා මොකද වෙන්නේ? කොයි මොහොතක හරි අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල ගැලවුණාම, බුරුළුණාම අර ලෞකිකත්වයේ තුර ආස්වාදයන්ගෙන් දරා හිටින්න බැරුව යනවා. අ සත්වයා නැමැති ගහට. එතන මුල ගැලවිච්ච ගහ ගඟට වැටෙනවා වාගේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටනවා අර ආර්ය සත්වයටපත් වෙලා ඒ පැතර නැඹුරු වෙලා හිටපු කෙනා. රාග දේශ මොහ දුරු වෙනකොට මෙන්න මේ නිසා මොකද වෙන්නේ? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගලාගෙන යන්නේ නිවන කරා. ගඟ මුහුද කරා යනවා වාගේ. මෙන්න මේ වාගේ ඔහු ගලාගෙන යනවා නිවීම සැනසීම කරා. මේක බුද්ධ දේශනාවේ තියෙන උපමාවක්. මේක ගඟේ පාතර ගලාගෙන යාමටයි උපමාව දුන්නේ. දැන් ඒක උඩුගම් බලා යාමට හැරෙව්වා. පාතර ගලා යන එක දේශනාවේ පෙන්ලා තියෙන විග්‍රහය උඩුගම් බලා යාමක් කියලා හැරෙව අනිකතර හරෝලා. එහෙම කළා අමුතු ජාතියක විදර්ශනාත් පෙන්ලා තිනවා මේ කාලේ. ඉතින් තේරුම් ගන්න ඕනේ උඩගමට නෙමෙයි පාතගමට යන්නේ. බුද්ධ දේශනාව අනුව විග්‍රහ කරලා තියෙන හැටි. සසරේ සත්‍යය යන ගඟ නෙමෙයි මේ කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගින මෙති ගංගල් නැහැටි. ඊට හරියට මෙයා විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ, සාකච්ඡා කරලා. එතකොට තමයි දහමට අනුකූලව විසඳුම එන්නේ. සත්‍යය වැටහුණාට පස්සේ කවදාවත් සත්‍ය අසත්‍ය වෙන්නේ නැහැ. සත්‍ය අසත්‍ය වෙන්නේ නැති නිසාම සත්‍යයෙන් ගිහින් පිහිටනවා. එන සත්‍යය කිව්වේ සත්‍ය මාර්ගයක් තියෙනවා. සත්‍ය කරා යන මාර්ගයක්. මාර්ගයේ ඉන්න නෙමෙයි පෙන්වුවේ. සත්‍ය කරා යන්න. එන සත්‍ය ලෝකේ නෙමෙයි. ලෝකේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණයට ගෝචර වෙන ඒවා තමයි ලෝකයට අයිති. ලෝකයේ ඇතුලේ සත්‍යය නැහැ. එහෙනම් මොකද්ද සත්‍ය වෙන්නේ? ලෝකේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත ඒවා නා. අපිට රැඳිලා ඉන්න එකක් නැහැ. අපි රැඳිලා ඉන්නේ ඒක දන්නේ නැති හින්දා. ඒස තමයි යලි යලි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් සිහි කරන්න කිව්වේ. කාලයත් ඉස්සේ සසර බැම්මිය වලට අහු වෙලා ගන්න ගන්න අදහස ලෞකිකත්වයේ විසඳෙන්න පටන් ගෙන ඉන්න ලෝක සත්වයාට තනියම කල්පනා කරලා හිටන් සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඒ හැකියාව ලැබෙන උත්තමයෝ ඉන්නවා, දෙන්නෙක් ඉන්නවා. පසේ බුදුන් වහන්සේලායි, ලෞතර බුදු පියාණන් වහන්සේලායි. ඒ අරෙන්ද අනික කිසිම කෙනෙකුට ඒ හැකියාව නැහැ. ඉතින් අනික අය මොකද කරන්නේ? ශ්‍රාවක ඇසුරකින් සත්පුරුෂ සංසේවණේ කීම ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්ම ඒ අවස්ථාවේදී නැගින්නා වූ ධර්මඥානිය මතු කරගන්න පසුතලිය තුලම මතු කරගන්න ඕනේ. මූලික අවබෝධය උදා කරගන්න ඕනේ. අන්න එහෙමයි සෝතාපන්න වෙන්නේ. ඒ නිසා භාවනා කරලා කිව්වහම ඔක තෝරා ගන්න ඕනේ. සම්මත දෙකක්. භාවනා කරනවා කියන්නේ එක සම්මතයක්. බණ අහනවා කියන්නේ තවත් සම්මතයක්. එතන යම් කිසි බණ අහනවා කියන සම්මතයේ තුලින් අර කියන කාරණා සම්පූර්ණ වෙන විදිහට බණ අහන්න ඕන. නිකම් බණ ඇහුවට බෑ. ඒ අවබෝධය ලැබෙන්න නම් යෝනිසෝ මනසිකාරයෙන් යුතව බණ අහන්න ඕනේ. නුවණින් මෙනෙහි කිරීම කියලා තමයි මේකට කියන්නේ. ඒ නුවණින් මෙනෙහි කිරීම කියලා කිව්වත් ඒ නුවණින් මෙනෙහි කරන එක ආර්යයන්ගෙන් අහලා තේරුම් ගත්තේ නැත්නම් ලෞකික අදහසකින් ඕක විසඳිනවා. ඒතර ධම්මාර්ථය නැතු යනවා. ඒ නිසා තමයි කිව්වේ ආර්යෙක්මයි ආර්ය දහම් දන්නේ. ආර්ය වචනවල අර්ථය වැටහෙන්නේ ආර්යෙකුටමයි. බුදුරන් වහන්සේ දේශනා කළ ධර්මයේ නියම අර්ථය වටහා ගන්න ආර්යෙකුටම ගෝචර වෙන්න ඕනේ. සූත්‍ර පිටකේ කියලා කොච්චර අපි පොත්වල ලියා තිබුණත් ආර්ය නොවන කෙනෙක් ඒක බැලුවොත් ඔහුට ගැළපෙන හැටියට අර්ථය එනවා මිස ආර්ය අර්ථය මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇසුරු කරගෙන බැලුවත් ආර්යෙක් සමග සම්බන්ධ වෙලා අදහස විමර්ශනය කරමින් බලන්න ඕනේ. එතකොට ත්‍රිපිටකයේ කිසි අදප්පල් උද්දක් නැතුව ලෝකෝත්තර අර්ථයේ මත වෙලා පේන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රමයට තමයි පළවෙනි දහම් අවබෝධය ලැබෙන්නේ. ලැබුණාට පස්සේ නම් රවට්ටන්න බෑ. දහම් මැස පහළ වුණා. දැන් ඒ දහම් මැසෙන් යුතුව ඉන්න කෙනාට ධර්ම අවබෝධය තියෙන කෙනාට බලන බලන සූත්‍රයෙන් ධර්ම රටාව පේනවා. අන්න ඒතර වරදින්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා වැටෙන්නේ ලෞකික අදහසට අනුව. දැන් එකක් අපි උපමාවා කරන් පෙන්වන්න වෙනවා. ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි. අප්‍රියයන් හා එක්වීම දුකයි කියලා දේශනාවක් තියෙනවා. අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ. දැන් ආර්යෙක් සම්බන්ධ වෙන්නේ නැතුව ඒ වචන දෙකේ අදහස අනික් කෙනෙකුට හිතා ගන්න පුළුවන් එකක් පේන බව පේනවා. බැලු බැල්මට පේන්නේ එහෙමයි. ඇයි අපිට තේරෙන්නේ නැද්ද අප්‍රිය සම්පයෝගයේ දුකක් බව? ප්‍රියංගෙන් වෙන්වීම දුකක් බව අපිට හොඳට වැටහෙනවනේ කියලා. ඔය තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක් කියනවා. ඉතින් ඒක දුකක් බව තේරුම් ගන්න පුළුවන්නේ පොතේ තියෙන එක අපිට කියලා හිතෙනවා. පියෙහි විපයෝග දුක්කෝ ඇයි තේරෙන්නේ නැත්තේ? අපියෙහි සම්පයෝග දුක්කෝ ඇයි තේරෙන්නේ නැත්තේ? ඒක හොඳට අපිට තේරෙනවා කියලා. ආර්යයන්ගෙන් අදහස අහගත්තේ නැති පොතේ අදහස ගත්ත භාෂාව දන්න ඕනම කෙනෙක්ට ඕක කොහොම තේරෙනව? ගැටලුවක් එහෙම නැද්ද? කිසිම ගැටලුවක් නැහැ කියනවා. ප්‍රියයන්ගේ වෙන්වීම දුකයි කියන එක ඇත්තනේ. අප්‍රියයන් හා එක්වීමත් දුකයි කියන එක ඇත්තනේ. දැන් මෙන්න මේ කාරණේ විග්‍රහ කරලා බලනකොට දැන් අපිට තේරිලා තියෙන්නේ ඇත්තක්ද කියලා හොයලා බලන්න ඕන. හැබැයි ඒක කොච්චර නිකන් හෙව්වත් ඇත්ත කියලාම තමයි හිතෙන්නේ. ආර්ය ධර්මයක් ඇසුරු කරලා වටහා ගත්ත කෙනෙක්ගේ මාධ්‍යයෙන්ම ඕනේ ඔක ඇත්ත නැත්ත දැනගන්න. ඊට පස්සේ තේරෙනවා මම ඇත්ත කියලා හිතාගෙන තියෙන ඇත්තක් නෙවෙයිනි. ඒක තේරෙන්නේ ඊට පස්සේ. ඉතින් මේකට උපමාවක් කිව්වත් එකපාරක තේරුම් ගන්න බැහැ. උපමාවත් කන පිට ගිහිලා තමයි තේරෙන්නේ. ලෝකෝත්තර අවබෝධය ලැබෙන එක හරි අමාරු දෙයක්. ආරියෙක් නැත්නම් ආරියෙක් නැතුව නම් ලබන්න හරි අමාරුයි කිව්වේ ඒකයි. දැන් සරියුත් මහ රහතන් වහන්සේ මේකට දෙනවා උත්තරයක්. මේ ප්‍රියයන්ගේ වෙන්වීම අප්‍රියයන් හා එක්වීම ගැන තියෙන අදහස ධර්මානුකූලව බලන හැටියට උත්තරයක් දෙනවා. දැන් මේවා මේ ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. නමුත් ඇයි එළිවහින්නේ නැත්තේ? ඒක තෝරාගන්න පුළුවන් කෙනෙක් පුතඥ මානසිකත්වයකින් පොත් බැලුවට නැති හින්දා. ඒක තමයි කිව්වේ පුතඥ අදහස් තියෙන කෙනෙක් කොච්චර පොත් බැලුවත් ධර්මයේ හැඟවිලා යනවා කියලා. පේන්නේ නැහැ. පෙන්නනා මේ කාලේ ඉන්නකොට ඒක විග්‍රහ වෙන්න ඕනේ. පොත්පත්වල හොඳට තියෙනවා. දැන් සරියුත් හාමුදුරුවෝ මේක තෝරලා දෙන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක තෝරලා දෙන ක්‍රමේ ඒකයි කියලා බැලුව බැලමට කෙනෙකුට තේරෙන්නේ නැහැ. හැබැයි හරියට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියා දුන්නොත් ඇත්තනේ නම් කියා තේරෙනවා. දැන් මේ වෙනන උපමාවක්. යම්කිසි පිළිගත්ත මිනිස්සෙක් ගමේ රටේ පිළිගත්ත කෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයාට හැබැයි දැන් ඉන්නේ අසනීපෙන්. යමක්කමක් තියෙන ගරුසරු ලබන වත් පොහොත්කමක් තියෙන පුද්ගලෙයි. මේ අසනීපයෙන් ඉන්න පුද්ගලයාට නියම සාත්වකාරයෙක් නෑ හැබැයි. මේ වෙලාවේදී මෙයාගේ පැරණි යාළුවෙක් එනවා. ඇවිදිලා බොහොම දුක් වෙලා මෙයාට වෙච්ච අසනීපය ගැන බොහොම සන්තෝෂයෙන් ආදරෙන් සලකන්න බලාපොරොත්තු වෙනවා. විශ්වෝපයට පත් වෙලා අනේ මෙහෙම වුණානේ මගේ හිතවතාට. මම දන්නේ නැහැ මෙච්චර කල් ඔහම අසනීපයෙන් ඉන්න බව නැත්නම් මීට කලිනුයි මං ඇවිදින් සලකන්නේ. මේ જાති ඒවා කියලා අර හිතවත්කම අලුත් කරගෙන සනීප වෙනකම් මම නම් යන්නේ නැහැ දාලා කියලා. රෑ දවල් දෙකේ බේත් කරනවා අපපස්ථාන කරනවා. දැන් අර පුද්ගලයාට මොකද හිතෙන්නේ? අර ගමේ හිටපු වැදගත් මාස අසනීප වෙලා තියෙන අසනීපකාරයාට අසනීප වුණාට යමක්කම සල්ලි හම්බ කරලා තියෙනවා. හරි හම්බ කරපු දේ තියෙනවා. වත් පොවත්කම් තියෙනවා. දැන් ඊටාම හොඳ උදව්කාරයෙක් හම්බ වෙලා. දැන් මේ උදව්කාරයා මොකද කරන්නේ? නාවනවා, කවනවා, පොවනවා. ලෙඩට බේත හදලා දෙනවා. වෙලාවට ඔක්කොම කරලා දෙනවා. සාතු සප්පායම් හරියට කරනවා. බොහොම ආදරෙන් කතා කරනවා. සතුටු සිත් ඇති කරලා තියෙනවා. දැන් එයා හිතන්නේ කොහොමද? අනේ මම නොහිතපු තරම් හිතවතෙක් නේ මට හම්බ වුණේ. මොහු මට මේ තරම් හිතවත් බව මං කලින් නම් හිතුවෙත් නැහැ. තවත් ආදරය වැඩි. දැන් හරි ප්‍රියයි. දැන් මෙයා දවසක් ආවේ නැත්නම් ප්‍රිය විපයෝග දුක්ඛ එනවා. කාටද? අර අසනීප තියෙන ලොකු පුද්ගලයාට. ආවෙ නැත්නම් ප්‍රිය විපයෝගේ ප්‍රිය එයා දකින්න නැති නිසා ඇතින දුක එනවා. දැන් තව කෙනෙක් ඉන්නවා. ඒ තැනත් අර වගේ ආදරෙන් සලකන එහෙම කෙනෙකුත් නෙමෙයි. හැබැයි කරන්න ඕන වැඩ ටික කරලා දෙනවා. අවවාදයක් අනුශාසන උතාව කරලා යනවා. ඔහොම හදෙන්න එපා. ඔහොම හිතුමතේ දුවන් නටන්න යන්න එපා. අසනීපකාරී වින්න ඕනේ මේ විදිහට කියලා එහෙම ඒවත් කියනවා. පේන්නේ ආදරය සලකන කෙනෙක් නෙමෙයි කියලා. එයා කියන වචන වැරදියට ගන්නවා. මට හිතු හැටියට කණ්ඩ දෙන්නෙත් නැහැ. හිතු හැටියට මට කටයුතු කරන්න දෙන්නෙත් නැහැ. ওই විදිහට හිතනවා. නමුත් එයාත් ඒ විදිහට සාතු කරනවා. දැන් මේ අසනීප තියෙන මේ ලොකු පුද්ගලයාට කවුද ප්‍රිය කවුද අප්‍රිය? ඔහුගේ නිගමනය ඔහුට ලැබිච්ච සාතු සප්පාය මනුවයි කරලා තියෙන්නේ. මොකද්ද මේ සාතු සප්පායම? අර වැඩි හිතවත්කම පෙන්නගෙන බොහෝම හොඳට කටයුතු කරන කෙනා තමයි ප්‍රිය පුද්ගලයා. අර වත් තමන්ගේ හැසිරීමට අවශ්‍ය කරන්නාව චරිතයට නැත්නම් අප උපස්ථාන වත් පිළිවෙත් කරනකොට ඉවට නීති පනෝල හරි සැර කරලා හරි යන්න එපා. ඔහොම ඇවිදින්න එපා. මේ විදිහට කටයුතු කරන්න එපා. එතකොට මෙන්න මේ ව්‍යායාමයේ මෙහෙම කිව්ව හැටියට කරන්න ඕනේ. තිත්තයි කියලා බලන්න බෑ. මේ බීත වෙන හැටියට වෙලාවට බොන්න ඕනේ. ගදයි කියලා බෑ. මේ තෙල ඕන විදිහට හරියට වෙලාවට ඇඟි ගා ගන්න ඕනේ. හිතෙනවා කියලා උඩින් අත ගාලා බෑ මේක ඇඟට අල්ලන්න ටිකක් හිතෙනවට කරන්නේ අත ගන්න ඕනේ මේ ආදිවාසීන් යම් කිසි ක්‍රමානුකූල තත්ත්වයක් අර වෛද්‍යවරයා දිනන විදිහට එකෙනේ කියා දෙනවා හැබැයි බොරුවට ආදර කම්පින් වෙන්නේ නෙමෙයි ඉන්නේ කරන්න ඕනේක හරියට කරනවා මේකනේ හැබැයි දැන් අර ලොකු මිනිහයාට මොකද හිතෙන්නේ මියා මට හිතවත්ව නෙමෙයි මේ මට සාතු කරලා කරන්නේ එයා දැන් එනවාට ප්‍රිය නැහැ. යාවුත් එහෙම සාත්වුවට අප්‍රිය සම්පයෝගයක් එනවා දුකක් එනවා. මට හොඳ පුද්ගලයා આવી නැහනේ. එයා නම් ඔහොම නැහැ. මට ආදරෙන් කතා කරලා ඇඟ අත පොත ගාලා මේත් එහෙම හිතෙන්නේ නැති වෙන්නේ වේතුත් කරලා මං සනසලා යන්නේ. මට ඕන දෙයක් කන්න බොන්නලා දෙනවා අනික් අයට හොරෙන් හරි. යනා මට හරි හිතවත් කියලා මෙහෙම හිතා ඉන්නවා දැන් මේක තමයි විපරීත දර්ශනයක් වෙන්නේ නමුත් එයා දන්නේ නැහැ ඒක ඇයි මේ එකෙන් ළඟ විලා හොඳ ලස්සන ආදරෙන් සාතු කරන්න කියලා දන්නේ නැහැ ඒ ආදරේ පෙන්වන්න නැතුව ඇයි එකෙනෙක් මේ ටිකක් තද විදිහට වායි කතා කරමින් අර අවශ්‍ය කරන බේතේ නියම වෙලාවට සිතයි කියලා රොබීට දෙන්නේ නැතුව ඒ වගේම විහෙතයි මහන්සි කියලා බලන්න නැතුව ඒ අවශ්‍ය සාතු සප්පායම් කරමින් එකෙනෙක් එහෙම කරන්නේ ඇයි කියලා දන්නේ නැහැ. එක්තරා මුලාවකින් වැහිලා. දැන් ඔහුට තියෙන ප්‍රිය විප්‍රයෝගයයි අපේ සම්ප්‍රයෝගයයි මොකද්ද? අර හරියට සාතු කරන කෙනා ආවොත් ඕන් අද කාලකන්ණියා ඕකමට හිදවනවා. මයික්ලා හොඳින් කතා කරන්න ඉන්නේ නැහැ. කතා කරන්න නිකන් රවාගෙන වාගේ. අප්‍රිය බුද්ධලේ අද මල්ලඟට ආවේ. අප්‍රිය සම්පයෝග දුක්කය. උන් අද නම් හොඳයි. මම ප්‍රිය කරන බුද්ධලේ ආවා. එයා දැන් සතුටින් ඉන්නවා. ඉතලා දින එයා නැති ප්‍රිය විප්‍රයෝගී. දැන් එයා එනකොට සතුටුයි. දැන් මෙන්න මෙහෙම බුද්ධලයට කවදා හරි යම් කිසි කෙනකින් මාර්ගයෙන් දැනගන්න හම්බ වෙනවා සිද්ධියක්. ඔබ ඉන්නේ එක්තරා හැවටීමකටපත් වෙලා ඔබ හිතා ඉන්න ක්‍රමයේ නෙමෙයි ඔය දෙන්න අතර තියෙන්නේ ඔය බොහොම ආදරෙන් සාතු කරන්න එන කෙනා ඉන්නේ ඔය පිටින් පේනන ඔය ස්වභාවය කියලා පෙන්නගෙන ඉන්නේ කේ නෙමෙයි ඔහු ඉන්නේ ඔහු මොකද කරන්නේ ඔබේ තියෙන ඉඩකඩම් ටික ලියවා ගන්න පොතේ තියෙන සල්ලි ටික ගන්න අවශ්‍ය වැඩ පිළිලා හදාගෙන අන්නේ කියලා හොර අස්සනක් ගහගන්නයි ඔය බලාපොරොත්තු වෙ ඉන්නේ වැඩේ කරගෙන ඔබට වහ ටිකක් දීලා මරලා යන්නයි ඔය ඉන්නේ දැන් අර බොහොම ආදරය කරන පුද්ගලයාගේ හැටි කියා දෙනවා අර ඔබ කැමති නැති පුද්ගලයෙක් ඉන්නවා යා හරියට සාතුව කරනවා ඔබ කැමති නැහැ සාතුව කරනකොට මේ තිත්තයි කියලා නිකන් ඉන්නකොට නිකන් ඉඳ දෙන්නේ නැහැ ඒක බොනවා බලෙන් හරි මේ තෙල් ගඳයි එහෙම කියලා ඉන්න දෙන්නේ නැහැ ඒක ඇඟේ ගාලා නියම විදියට වර මසාජ් කරලා හරි මේ ආදි වශයෙන් ඒ තෙලත් ගානවා නමුත් ඒ බුද්ධිලයා තමයි මේ ලෙඩේ සනීප කරගන්න ඕනකම තියෙන ඉක්මනට ඒකට අවශ්‍ය කරන කාරණා වලට අර අසනීප කෙනා කැමති නැති වුණාට අසනීපේ සුව කරගන්න ඒ ප්‍රතිකාත්තිය ඉක්මනින් එහෙම කරන්න ඕනේ යාළඟ කරුණාවක් මෛත්‍රියක් තියෙන අනේ මේ රෝගීව ඉන්න මේ දැනත් තමයි ඉක්මනින් ගොඩ ගන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අර බොහොම ආදරයක් පේන්නේ නැත්තේ හුගී. කවදා හරි මෙයා දැනගන්නවා. එහෙනම් මට මේ හිතවත්ව ඉන්න බුද්ධිලයා තමයි. මේ අපත්‍ය ආහාර ගන්න දෙන්නේ නැතුව මට මේ නියම විදිහට වෙලාවට බේත් ටික දීලා ව්‍යායාම කරවලා එහෙම කරන්නේ. මං අකමැති වුණාට මොනවා කරන්නද එයා තමයි කැමැත්තෙන් ඉන්නේ මට දැනුවි තේරෙන්නේ කියලා. කවුරු හරි කියා දුන්න දවසකදී වැටහෙනවා. එහෙනම් මට මේ ආදරෙන් කණ්ඩ බොල්ල දීලා ඔක්කොම කරලා එන පුද්ගලයා ඉන්නේ. මට ආදරයට නෙමෙයි. මගේ දේපොල ටිකත් කොහොම හරි හොරාස්සනක් ගහලා ලියවගෙන මට වහ ටිකක් දීලා මරල යන්නයි ඉන්නේ. දැන් මොකද වෙන්නේ? දැනුත් එයාට අර පියෙහි විපයෝගෝ දුක්කෝ අපියෙහි සම්පයෝගෝ දුක්කෝ දැයෙනවා. කොහොමද දැයෙන්නේ? අන්න වෙනසක් වෙලා. ඉස්සෙල්ලා ප්‍රියයි කියලා හිතාගෙන හිටව බුද්ධිලා දැන් අප්‍රියයි. මොකක් නිසාද? හරි භයානකයි. මොහු මේ ආදරේ මට සලකන්නේ ආදරින් කරන්න ඕන වට නෙමෙයි. අවස්ථාව බලා දෙලා මගේ අසන අරගෙන මගේ දේපොළට සතු කරලා මාත් මරලා යන්න මේකයි ඉන්නේ. දැන් hina vela ළඟට එනකොට වෙනදා වගේ මොකද හිතෙන්නේ? ඉතලන සතුටා. දැන් අපියේහි සම්පයෝගෝ දුක්කෝ. මොකෙන්ද වෙනසාවේ? දැන් අපිය කරව පුද්ගලයා කවුද? එයා තමයි ඉක්මනින් ලිඩ සඳිප කරගන්න බලාපොරොත්තු වෙන්නේ හොඳම මිනිස්සයා. ඉතලා එයා ප්‍රිය නැහැ. දැන් මොකද වෙන්නේ? එයා නැහැනම් දැන්. ඉතලා එයා නැහැනම් කැමැති. ආවොත් අකමැති. අප්‍රිය සම්පයෝගයක් වුණා කියලා හිතා හිටියේ දැන් ආවොත් මොකද කරන්නේ? දැන් ප්‍රිය සම්පයෝගයක් වෙලා ඒක. දැන් දුක මොකද්ද? ඔහු නැහැනම් දුකයි. අන්න පරිවර්තනයක් වුණා. ඉස්සෙල්ලා සැපයි කිව්ව එක දැන් දුකයි කියන පටන් ගත්තා. ඒ දැකපු ඇත්තක් නිසා. ඒ නිසා දැන් ඔහුට අප්‍රිය සම්පයෝගයි ප්‍රිය විපයෝගයි කන පිට හැරුණා. එච්චර කාලෙ තිබිලා තියෙන විකෘතිය. ඒ තමයි පෘථජන මානසිකත්වයේ ඉන්න කෙනා. මේ විපර්යාස හතරකින් යුක්ත මානසිකත්වයකින් ඉන්නේ. අනිච්ච නිච්චයි කියන සංඥාවේ දෘෂ්ටියේ ඒ චිත්තේ ඉන්නවා. ඒක විපර්යාසය. සංඥා විපර්යාස, චිත්ත විපර්යාස, දෘෂ්ටි විපර්යාස. ඔය තුනේ යුක්තයි පෘථජනයා. අසෘතවත් පුතජනෝ කිව්ව එයාට. ස්වභාවයෙන් දුකේ සුඛ සංඥාව තියෙන්නේ. මේ ලෝකේ කොච්චර හොඳද? මේ ලෝකේ මේ දේවල් කොච්චර ප්‍රියමනාපද? මේ සුන්දර ලෝකේ කොච්චර මනාපදයක්ද? මේ අදහසේ ඉන්නේ. මේක විපල්ලාසයක් එවත් විපර්යාසයක්. මේ අසෘතවත් පුතජනයාගේ තවත් විපර්යාසයක්. අනත්ත අත්තයි කියලා ඉන්නවා. ඒ තව විපර්යාසය. ලෝකේ අනත්තයි නියම තත්වේ. අනත්ත නෑ ලෝකේ අත්තයි කියලා හිතා ඉන්නවා. ඔය විපර්යාසයේ තුන් ආකාරයකින් බලපානවා ඔහුට. දිට්ඨි විපර්යාසයේ, සංඥා විපර්යාසයේ, චිත්ත විපර්යාසයේ කිය. අනික තමයි අසුබ දෙයක් තියෙනවා ලෝකේ. ඒක සුබයි කියලා හිතා ඉන්නවා. කොච්චර කිව්වත් රංකඳ අත්තරින්ද බෑ. මොකක් නිසාද? සුබ නිසා ඒ දැයින්නේ සුබයි කියලා. ඒ මොකද්ද රංකඳේ තිබුණේ? කේස් තිබුණා, ලොම් තිබුණා, නියපොත තිබුණා, දත් තිබුණා, හංගඩ මස් නහ රෑට ඇට මිදුළු වක්වලු මල පුත්‍ර ජරාව අසූචි සියල්ලම බොකු බඩවැල් ඔක්කොමත් එක්කලා බලපුවාම ඒ තිස්සුණු කොට්ටාසය. ඒක තමයි මේ ප්‍රියමනාපයෙන් ගත්තේ. අසුබයක් තිබිලා තිබුණේ. සුබයි කියලා ගත්තා. මෙන්න අසෘතවත් පෘථජන කියන පුද්ගලයාගේ විපර්යාස. දෘෂ්ටි විපර්යාසයෙන්, සංඥා විපර්යාසයෙන්, චිත්ත විපර්යාසයෙන් කියන තුනකින් ඔන්න විපර්යාසයෙන් යුක්තවයි ඉන්නේ. ඔය විපර්යාස පුද්ගලයා දුක කියලා දකින්නේ මොකද්ද? සැනසුම් පැත්ත ඔහු දුක වශයෙන් දකිනවා. ඔහු දුකට ඇදලා දැමන ඔහුට විනාශයක් කරන පැත්ත සැප වශයෙන් දකිනවා. එනිසා ඔහු හැම වෙලෙම මම දුක දැක්කා, දුක දැක්කා කියන්නේ නියම යථාර්ථයේ දැකීමෙන් දුක කියන එක අඳුරාගෙන නැහැ. මොකද විපර්යාස මනසෙන් ගත්ත දුක කියලා ගත්තේ ඔහුට යහපත වෙන්නදී. නමුත් ඔහු ඒ කරන් තියෙන්නේ දුක් කරදරයක් හැටියට. දුක ගෙන දෙන දේ ඔහු අරගන්නේ සැනසුම් ගෙන දෙන සුවදයක් හැටියට. විපර්යාස මානසිකත්වය විපර්යාසයෙන් තීරණේ දෙන හැටි. ওই තීරණේ දෙන තාක්කල් ඔහුට තනියෙන් පුළුවන්කමක් නැහැ දුක්ඛාර සත්‍යය වටහා ගන්න. ඔහුට ඒ දුක්ඛාර සත්‍යය පේන්නේ ආර්යයන් දකින්නකක් හැටියෙන් නෙමෙයි අනාර්යයක් හැටියට. දුක අනාර්ය සත්‍ය කියලා එයා තෝරනවා. ඒ දකින්නේ නැති නිසා ආර්යෝ දකින්න සත්‍යයක් තියෙනවා. ලෝකයා ඒ දුක දකින්නේ සැපක් හැටියට. ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට මේ සුන්දර කාමාස්වාද විඳින ලෝකේ මහා දුකක් හැටියට පේනවා. ආර්ය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ. නමුත් අසෘතවත් පුද්ගලයාට පේන්නේ ඒක මහා වටිනා අති ශ්‍රේෂ්ඨම දෙයක් හැටියට. ਉਹ ਇੱਕ ਸੁਵੇਖ ਹੈਟੀਰ ਦਕਿਨੋ ਇਹ ਸੁੰਦਰ ਲੋਕੇ ਨੈਨਾਂ ਦੁਕਕ ਪਾਲੂਆਕ ਹੈਟੀਰ ਦਕਿਨੋ ਇਹਕੇ ਵੇਂਗਵੀਮ ਮਹਾ ਦੁਕਕ ਪਾਲੂਆਕ ਹੈਟੀਰ ਦਕਿਨੋ ਅਸ੍ਰੁਤਵਤ ਪ੍ਰਸਾਜਨਯ ਇਜਾ ਹੂ ਪ੍ਰਥਮ ਅਧਿਆਨੀ ਦਿਤੀਆ ਅਧਿਆਨੀ ਆਦੀ ਧਿਆਨੀਕਟ ਪੱਤੁਨੋ ਅਰ ਕਾਮਾਸਵਾਦੀਨ ਐਤ ਕਰਨ ਇਕਕ ਨਾ කවුරුත් එක්ක කතා බහ කිරීමක් නැතුව හුදකලා විවේකීව ඉන්න අවස්ථාවක් නම් ඒ මත උනේ. ඌට ඒක මහා පාළුව දුකක් හැටියට පේනවා. සුන්දර ලෝකෙක අර ස්ත්‍රී පුරුෂ වශයෙන් එක් වෙලා හංචු ගැහිලා කාලා බීලා සතුට වෙලා ඉන්න ඔය වැලකදී වැල් වටාරන් දොඩු දොඩු කරේ අද්දාගෙන ඉවෙවෙ ඉන්න ඒවා. ඒවා හරි සෝයක් හැටියට දකින්න. ඒවා නැති ලෝකේ මට මොකදද කියලා හිතෙනවා. මෙන්න මේක තමයි පෘථග්ජනයා දකින්න සැප කියලා දකින්න එක. ඕක මහා ගින්නක් කියලා ආර්යෝ දකින්න. ආර්යෝ ඒක දුකක් කියලා දකින්න. එදා ඕක දුකක් කියලා අනාර්යෙකුට කිව්වොත් එහෙම කවදාවත් අනාර්යෙක් එක සම්මත කරන්නේ නැහැ. මෙන්න මේක තමයි වැහිලා තියෙන පැත්ත. ඉත ආර්ය ධර්මයේ ගත්තාම ශ්‍රුතවත් අරිය ශාවකෝ කියලා පෙන්නනවා. ශ්‍රුතවහ අරිය ශාවකෝ අසුතව පුතජනු. අන්න ශ්‍රුතව අරිය ශාවකෝ වෙන්න ආර්යයේගෙම මේ වැහිච්ච පැත නැඹුරු කරලා අහගන්න ඕනේ කොහොම හරි. ආර්යයෙන් අවශ්‍ය කරන පරිසුසලිය හැදෙනවා ආර්ය වෙන්න. අර අසුතවත් පුතජනෙක් නමුත් හේතු වාසනා තියෙන කෙනෙක්. අසුත ආර්ය ශාවකෝ කියන කෙනෙක් හම්බ වුණාම සම්පූර්ණම අදහස් කනපිට ගස්සවලා නියම නැත්නම් ඒක නියම පැත්තට ගන්නවා පරිවර්තනය කරලා විවිධ හේතුකාරකයන් පෙන්නමින් වැරදි ආකල්පයේ වැරදි හැටියට පෙන්නලා දෙනවා. එහෙම කියාගෙන යන කොයි මොහොතක හරි අර ආධාරය නිසාම ඇත්ත තමයි මට දැනුවි තේරෙන්නේ. අන්න එහෙම තේරෙන්න පටන් ගන්න වෙලාවක් එනවා. එච්චර කාල දැක නැති තේරුම් නැති දෙකක් දෙයක් යථාර්ථයක් දැන් දකිනවා. අන්න අවස්ථාව ලැබුණා. සුතව ආර්ය ශාවක ඇසුරු කිරීමෙන් හේවත් සත්පුරුෂ සංසේවණෙන් සද්ධර්ම ශ්‍රවණයේ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ආයි වෙනස් කරන්න බෑ. සත්‍යයෙන් දැනගත යුතු යමක් ඇද්ද? අනිත්‍ය දේ අනිත්‍යයි කියලා, දුක්ඛ දේ දුක්ඛයි කියලා, අනාත්ම දේ අනාත්මයි කියලා, අසුභ දේ අසුභයි කියලා වැටහුණා. මේ පළවෙනි වැටහීමෙන් ඔය හතරේම දෘෂ්ටිය බිඳිලා යනවා. අනිත්‍ය නිත්‍යයි කියන දෘෂ්ටිය, දුක්ඛ සුඛයි කියන දෘෂ්ටිය, අනත්ත අත්තයි කියන දෘෂ්ටිය, ඒ වගේම අසුභ සුභයි කියන දෘෂ්ටිය බිඳිලා යනවා. ඔන්න ඔතන බිඳුණා කියනවා සෝතාපන්න සත්වයට පත් වුණා. අර අත්තයි කියලා ගත්ත හරවත් කියලා ගත්ත එක දැන් නැහැ අදහස. ඒක වැරදි දෘෂ්ටියක් කියලා දැන් පේනවා හරයක් තියෙනවා කියලා ගත්ත එක. මේකට තමයි අදින්ට ඒක ආත්ම දෘෂ්ටිය දිවිලා ආත්ම දෘෂ්ටිය නැති වුණා කිව්වේ. ආත්ම අනාත්ම කියන වචන දෙක ආර්ය විනය ගත්තාම ඊට වඩා වෙනස් කරලා පෙන්නුවේ ආත්ම අනාත්ම නෙවෙයි අත්තානාත්. අනත්තං අසාර කට්ටේ නාති කියලා ධර්මයේ පෙන්නවා. අසාර අර්ථයෙන් වසඟේ පවත්තන්න බැරි අර්ථයෙන් අනත්තයි කියන්නේ. වසඟේ පවත්තන්න බෑ. ඒ හේතුවෙන් තමයි අනත්තයි කිව්වේ. අනාත්ම කියලා කිව්වහම ඊටලා වෙනස් එකක් තියෙනවා. ආත්මයක් නැහැ කියන එක. ඒක බඹුණන් අතර තිබිච්ච අදහසක් තිබුණා. ආත්මයක් තියෙනවා ආත්මයක් නැහැ කියලා වේදයක් තිබුණා. බුදුරන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලත් ඔය ප්‍රශ්නේ තිබුණා. ආත්මයක් තියෙනවා කියලා පිරිසක් හිටියා. ඒ අය මේ ආත්මය කියන එක විවිධාකාර ක්‍රමවලින් පෙන්නුවා. ඒ අය ආත්මය කිව්වේ මොකේදද? මේ කයට නෙමෙයි. මේ කය මලහට ආත්මය මැරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතා හිටපු එක. කය මැරෙනවා. එන ආත්මය ඉතුරු වෙනවා. එම්බා ආත්මේ කඩුවකින් තොප කැපිය නොහැක. ගින්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුවක් තනන්නාසේ තොප කයක් හැර කයක් තනන්නේ. මේ ආත්මය ගැන කිව්ව විස්තරයක් ඔය භගවත් ගීතාවලිය විග්‍රහ කරන හැටි කොහොම පෙන්නනවා කියන්නේ. ආත්මයක් ගැන කියන්නේ එහෙම එකක්. සසරේ කලන්න බිඳින්න විනාශ කරන්න බැරි. ආත්මය සැරිසරනවා. බඩට යන්නේ කාගේ හරි උපදින්නේ ආත්මය තමයි. ඉපදුනට පස්සේ කය හදාගෙන ඉන්නේ ආත්මය විසින්. කය බිඳලා ගියාට කය වෙනට ආත්මය හැම එකක් නෙමෙයි. ආත්මය වෙනස් වෙන්නේ නැහැ. ඒක සදාතනිකයි. ඒ ආත්මය තමයි මරුණට පස්සේ ආයි යන්නේ. ආත්මය මැරෙන්නේ නැහැ. කය මලාට. මෙන්න මේ ආදී වශයෙන් ගත්ත අදහසක් තිබුණා. ඒ ආත්මය තමයි දැනෙන්නේ. ඒ ආත්මය තමයි කතා කරන්නේ. ඒ ආත්මය තමයි මේ කය මෙහෙ යවන්නේ. ඒ ආත්මය තමයි මේ දුක සැප දකින්නේ විඳින්නේ. මේ ආදී වශයෙන් ඒ ආත්මය ශ්‍රේෂ්ඨ සුගතියට ගත්තාම හරි සුවයි. ඒක කාටවත් නැති කරන්න නම් බෑ. ඉතින් ආත්මය ස්ථිර කරගන්න ඕනේ. ඉතිර සැන්ට යන්න නැමේ කුණු කය අත්හැරනහම කියලා. මෙන්න මෙහෙම දෘෂ්ටියකට ගත් එකක් තියෙනවා. මේකට ආත්ම දෘෂ්ටිය කිව්වේ. එහෙම දෘෂ්ටියක් තමයි වේදේ ඇසුරු කරපු බමුණන්ගේ තිබුණේ. අබුද්ධෝත්පාද කාලේ තිබුණේ. තවත් කොටසක් හිටියා. ඒවා ගණන් ගන්නෑ. ඔවා ඔක්කොම බොරු කතා. මේ ලෝකේ සත්තු ගස්කොළන් ආදී මේ හැම දෙයක්ම ඉබේ හැදෙනවා. නැත්නම් කවුරුවත් හදනවා නෙමෙයි. කර්ම බලයක් කියලා එහෙම ක්‍රමයක් නැහැ. ඒවා බොරු කතා. ඒක මේ ලෝකේ හැටි. බීජයකින් ගහක් හැදෙනවා වගේ. ඒක වැඩිලා තවත් බීජ හැදුනහම ඒවෙන් ආයි ගස් පළපුරක් හැදෙනවා වගේ. මේ සත්ත්ව පළපුර ඔහොම ඔහොම හැදි හැදි එන එක. පව් කළා කියලා ඒවා විඳවන්නේ මේ ආත්මය කියලා එකක් ඔය අස්සේ නැහැ. කොච්චර පව් කළවත් එකයි. පින් කළා දන් දුන්නා කියලා පින් පිහිටන දෙනක් එහෙම එකක් නැහැ. කොච්චර පින් කළත් වැඩක් නැහැ. පව් කළා කියලා ප්‍රශ්නෙකුත් නැහැ. අන්නේ ජාති අදහසක් ඇති කරගෙන ඉන්නකම් පුළුවන් තරම් පංචකාම සම්පත් ඉඳගෙන ඉන්න එක මිසක් වෙන මොකද කරන්න තියෙන්නේ කියලා. ආත්මේ නැහැ කියන අදහස් තියෙන කට්ටියක ඔය අදහසක් තිබුණා. මේ නිසා ওই දෙකේ තමයි මේ අදහස් දෙක තිබුණේ බමුණන්ගේ. ඔන්න ඔකට ආත්ම ඇද්ද ආත්ම නැද්ද කියන වචනට බුදුරන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. ආත්මයක් නැහැ කිව්වොත් අර උච්ඡේද වාදීන් කෑ ගහනවා. බවත් ගෞතමයන් වහන්සේත් අපේ පැත්තේ. අපි කියන්නේ ආත්මයක් නැහැ කියලා තමයි කියලා ඒ පැතර හලවා ගන්නවා. ආත්මයක් තියෙනවා කියලා කිව්වොත් එහෙම. බවත් ගෞතමයන් වහන්සේත් අපේ පැත්තේ කියලා අනිත් බමුණු කට්ටිය කියනවා. ආත්මවාදී පැටලවා ගන්න. එනිසා ওই ප්‍රශ්න දෙකටම බුදුරන් වහන්සේ උත්තර දුන්නේ නැහැ. උත්තර දෙන්නේ නැතුව හේතුඵල වශයෙන් සකස් වෙන ආකාරයක් පෙන්වුවා. නිකන් සකස් වෙන්නේ නැහැ. කවුරුවත් කරන එකක් නෙමෙයි. මෙන්න මෙහෙමයි මේ කය සකස් වෙන්නේ. මේ හිත සකස් වෙන්නේ මෙන්න මෙහෙමයි. ඒ ක්‍රමවේදයක් තියෙනවා. සසල පැවැත්ම ගොඩ ගැහෙන්නේ මෙන්න මෙහෙමයි. ඒක ආත්මයක්ද ආත්මයක් ඇද්ද නැද්ද කියන එක අත්හැරලා මේ හේතුඵල ක්‍රමතරාව තේරුම් ගන්න කියලා. මෙහෙම ක්‍රමයක් බුදුරජාන් වහන්සේ විග්‍රහ කරලා දුන්නේ. එදා බුදුරජාන් වහන්සේ අත්ත අනාත්ත කියන එක තෝරන්න ගත්තේ ආත්ම අනාත්ම කියන අර එහා කරපු සිද්ධිය නෙමෙයි. ආත්මයක් ඇත ආත්මයක් නැත කියන එක නෙමෙයි. අනත්තං අසාර කට්ඨේන ආති. අනත්තයි කියන්නේ සාරත්වයක් නැහැ. හරයක් තියනවා කියලා ගන්න දෙයක් නැහැ. මොනවද? රූපස්කන්ධේ හරි වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ කියන මේ සත්‍යය කියන කොටස පහකට බෙදුවාම ඔය කෑලි කොටස් පහේම ගණ්ඩ හරයක් නැහැ. හොඳයි කියලා ගණ්ඩ එකක් නැහැ. Tamanṭa ඕන හැටියට පවත්වන්න පුළුවන් කියලා ගණ්ඩ එහෙම හොඳයි කියලා නිගමනය කරන්න පුළුවන් එකක් ඔය අතරේ නැහැ. මෙන්න මේක තෝරා ගණ්ඩයි පෙන්වුවේ. එහෙනම් එදා පෙන්නපු ආත්මවාදී ඔතන සම්බන්ධ කරලා නැහැ ආත්මලාත්ම කියන දේ කතා කරන්න. සත්‍යක එදා ආත්මවාදී ගැන කතා කරනකොට මේ කයම ආත්මයක් කියලා හිතාගෙන එදා කතා කරලා තිබුණා. එදා බුදුරජාණන් වහන්සේ මේකට පෙන්නපු ක්‍රමයක් තිබුණා. රූපං අනත්තා, වේදනා අනත්තා, සංඥා අනත්තා, සංකාර අනත්තා, විඤ්ඤාණං අනත්තා. සබ්බේ ධම්මා අනත්තා. ඔය ශ්‍රාවකයන් හික්මෙව්වේ මෙහෙමයි කියලා පෙන්නුවා සත්‍යකට. කරපු විග්‍රහයයි. සත්‍යක මොකද කරන්නේ? අනත්ත නැහැ අත්තයි කියලා පෙන්නන්න උත්සාහ කළා. නේද? ඉදා අත්ත කියන වචනේ පෙන්නුවේ මේකයි කැඩිලා ගියත් මැරිලා ගියත් පවතින එකක් තියෙනවා කියන්නේ ඒ අදහස නෙමෙයි සත්‍ය ළඟ නම් තිබිලා තියෙන්නේ. එහෙම තිබුණා නම් බුදුරන් වහන්සේ ප්‍රශ්නේ අහනකොට සත්‍යක එහෙම උත්තරයක් දෙනවා. මේ කය ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා බුදුරන් වහන්සේ අහනකොට සත්‍යක කියනවා මේ කය ආත්ම නෙමෙයි අත්තයි. අත්තයි කියන්නේ මේක හරවත් සාරවත් දෙයක් Tamanට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් කියලා ඔයා දහතින් ආරම්භ තියෙන්නේ. අත්ත කියන වචනේ. ඉන් බුදුරන් වහන්සේ අහනවා. මේ කොසල් රජුරවන්ට බිම්බිසාර රජුරවන්ට ඒ වගේ මේ ලිච්ඡවි රජවරුන්ට මරා දමන්න ඕන කෙනෙක් මරා දමන්න සම්පත් ඔක්කොම තියෙනවා රජයට ගන්න ඕන නම් එහෙම අයිති කරගන්න යමෙක් ඇත්නම් රටින් පිටුවහල් කරන්න බලයක් තියෙනවද? ඇයි නැත්තේ? ඒකාන්තයෙන් තියෙනවා කියලා උත්තරයක් දෙනවා. ඉන් බුදුරන් වහන්සේ අහනවා සත්‍යක සිහියලවා කතා කරපන්. ඉස්සෙල්ලා මොකද කිව්වේ? මේ කය අත්තයි කිව්වා නේද? මේ කය අත්ත නා අර ආත්මලං කියන වචනේ වෙන්නපු දෙයක් ඔය. එහෙම කරන්න පුළුවන්ද? මරන්න පුළුවන්ද? කැමතිද? මරනවාට. පන්නනවාට කැමතිද? කැමති නෑ. එහෙනම් උඹම කිව්වේ දැන් පුළුවන් කියලා රජුරවන්ට ඕක කරන්න. ඉතින් උඹ උඹේ කයටවත් Tamanට ඕන හැටියට පවත්වා ගන්න පුළුවන්කමක ඉන්නවද? ඉන් තමන්ට ඕන හැටියට පවත්වා ගන්න තමන් කැමසේ පවත්වා ගන්න බැයි නම් එහෙනම් ඔබ කියපු කතාව හරියනවද? මේ කය අත්තයි කිව්වට හරියනවද? අර ඉදා තිබිච්ච ආත්ම සංකල්පය ගැන කියා තිබුණ ක්‍රමයට බැලුවොත් නම් සත්‍යකර උත්තරයක් දෙන්න තිබුණා. ආත්මේ තියෙන්නේ මේක ඇතුලේ. ආත්මය කපන්න විනාශ කරන්න බෑ. එම්බා ආත්මය කඩුවකින් තොප කැපිය නොහැක ගින්නකින් තොප දැවිය නොහැක කිව්ව සිද්ධාන්තයේ වෙනලා කියන්න තිබුණා. කය කැපුවට කය පැන්නුවට ආත්මේ ආත්මය වෙනහද කරන්න බෑ කියන්න තිබුණා. හැබැයි එහෙම දෘෂ්ටියක ඉඳලා නැහැ. මේ කය සාරවත්. මේ කය වසඟේ පවත්වන්න පුළුවන්. මෙන්න මේ අර්ථයෙන් තමයි ඉදා ඉඳලා තියෙන්නේ අත්තයි කියන අදහස අරගෙන. එහෙනම් මොකද ගත තීරණේ? මේ කය කියන්නේ එහෙම සාරවත් එකක් නෙමෙයි. Tamanට ඕන ඕන හැටියට පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. Tamanගේ මතයට අනුව මේක පවත්වන්න බෑ. ඒකයි අනත්තයි කිව්වේ. මෙන්න මේක තමයි එහෙනම් අනත්ත සංඥා කියලා කිව්වේ. අනාත්ම කියන්නේ ඔය අතර නෙමෙයි. ආත්මය කියන එක එකක් අනාත්මය කියලා එකක් හැදින්නේ ඒක වෙන මාංශයක් අත්තානත් කියන්නේ තව එකක් මේක අනත්තයි කියන නිගමනය කියලා එකක් නිසාද මේ කය කාට හරි කපා කොටලා දමන්න පුළුවන් නම් මම බලාපොරොත්තු වෙන්නේ මේ කය පවත්වන්න බෑනේ එන අත්ත කියන එකෙන් එදා අරන් තියෙන අදහස මොකද්ද? තමන්ට කැමති විදිහට තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම් තමන්ට ඕන විදිහට යමක් හැසිරවන්න පුළුවන් නම් ඒක දිගට මෙහෙම කරගෙන යන්න පුළුවන් නම් අන්නේ ඒ අර්ථයෙන් තමයි අත්ත කියන වචنين ගත්තේ. අනත්ත කියන වචنين ගත්තේ මේ කය එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් මේකේ හරයක් තියෙනවා කියලා ගන්න එකක් තියෙනවද? එන හරේ නිගමනය කරන්නේ මොකක් නිසාද? තමන්ට වශකව තමන්ට ඕන විදිහට තමන්ට ඕන දේ කරගන්න පුළුවන් වැදගත් දෙයක් නම් ඒකේ හරයක් තියෙනවා කියලා ගන්න. අපි කොච්චර බලාපොරොත්තු වුණත් ඒකේ ඉතින් සිද්ධ වෙන්නේ නැත්නම් නිගමනය කරන්න බෑ ඒක හරවත් දෙයක් කියලා. තමන් බලාපොරොත්තු වෙන යහපතක් බලාපොරොත්තු වෙනවා ඒකෙන් අයහපතක් වෙනවා. තමන්ට වෙන්නේ අවිඩක් අසාධාරණයක් අයහපතක් නම් ඒ සිද්ධ කරන නාම ධර්මයේ හෝ රූප ධර්මයේ යහපත් කියන අදහසින් ගන්න එකක් සූසු එකක් නෙමෙයි අනත් ධර්මයක් ඔන්නෝ අදහසින් ආරි විනි අනත් කිව්වේ ඉතින් අපි ළඟ තියෙන අපිට පහළ වෙන හිතවිලි අපේ මානසිකත්වයේ සහ කායිකත්වයේ ගොඩනැගිලා හරියන්නේව හැදිනේව තියෙනවනම් ඒවතුලින් අපිට යම් කිසි යහපතක් ලබා ගන්න පුළුවන්ද අපිට හරවද්දයක් ලැබෙනවද ඔන්නෝක වල්ලා හොයාගෙන යනකොට පේනවා අපි ආතමුත්තා හිටියා අම්මා තාත්තා හිටියා දැන් මොකද වෙලා තියෙන්නේ ඒ අය මැරිලා ඒගොල්ලෝ මොකටද උත්සාහ කළේ ගෙවල් දොරවල් හදාගෙන දේපොළ ඉඩකඩම් බවා හදාගෙන ලෙඩක් දුකක් නැතුව කාලා බීලා ප්‍රියමනාපෙන් ඉන්න නාකි වෙන්න කැමතුණෙත් නැහැ වෙනසෙන්ද කැමතිුනේත් නැහැ මැරෙන්න නෙමෙයි හිටියේ ජීවත් වෙන්න හිතාගෙන නමුත් බලාපුවාම ඒක නෙමෙයි වෙලා තියෙන්නේ ලෙඩ හැදිලා මැරිලා ගත්පල්ලේ වැහලා මැරිලා කවුරු හරි කපලා කොටලා දාලා ඒක හින්දා මැරිලා මොනවා හරි බාධකයක හි මැරිලා එහෙනම් නැගිටා ගන්න බැරුව එක ඇදි මලමුත්‍රා ගුඩේ ඉදලා මහලු වෙලා හරි ලෙඩ වෙලා හරි මැරිලා ඕම එකක් තමයි වෙලා තියෙන්නේ ආතර මුත්‍තර ආච්චිද ඔක්කොටම වෙලා තියෙන්නේ එහෙම එකක් නේ එහෙනම් මේ කයත් එක්ක කය සහ කය සම්බන්ධ කරගත හිතකුත් අරගෙන ඒ හිතත් නෑ කයත් නෑ අද ඒකින් කරගත්ත දේකුත් නෑ ඒ ආයත එහෙනම් ඒ ආයත අත්ත දෙයක් තිවිලා නෑ ඒ අතරේ තිවිලා තියෙන්නේ මොකද්ද අත්ත නොවන දෙයක් අනත්ත දෙයක් එනිසා කැමසේ පවත්වා ගන්න බැරි වුණා ඔව් ප්‍රියමනාපයෙන් බලාපොරොත්තු වෙලා තියෙන ප්‍රියමනාපයන් නෙමෙයි දුක් දෙන දෙයක් දුක් දෙන දෙයකින් සැප බලාපොරොත්තු වෙලා තියෙන මුලාවක් තිබිලා තියෙනවා ඒකේ දඟලලා තියෙනවා මිස ඒක වටහා ගන්න නැතුව මරා මිස සැනසෙල්ලකින් මැරිලා නැහැ යථාබෝධිය ලැබලා මැරිලත් නැහැ නේ එහෙනම් මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් ඉබඳු රූපයක් එදා තිබුණා නම් ආතගේ සීයාගේ කියලා ඔවුන්ට යම් දැනීමක් තිබුණා නම් වේදනා වශයෙන් ස්කන්ධයක් තිබුණා වේදනා ස්කන්ධයක් විවිධේ හඳුනා ගන්න විවිධ දේවල් හඳුනා ගන්න සංඥා ස්කන්ධයක් තිබුණා නම් ඔහු කියපු කරපු හිතපු යම් තාක් දේවල් වුණා නම් තිබුණා නම් ඔහු දැනගත්ත යම් තාක් දේවල් තිබුණා නම් අද එකක්වත් නැහැ මොකක් වෙලාද ඔහු අකමැති දෙයක්ම සිද්ධ වෙලා බලාපොරොත්තු හරයක් ඔහුට ලැබිලා නැහැ මෙන්න මේකද කියනවා එහෙනම් ඔහු ළඟ තිබිලා තියෙන රූපත් වේදනා සංඥා සංකාර විඥාන කියන සියලු ස්කන්ධත් අනත් ඒවාම තිබිලා තියෙන මිසක් අත් වෙච්ච එකක් තිබිලා නැහැ. ඒ නිසා එයාද ඒ සීයාගේ අත්තාගේ මුත්තාගේ කිරිකිත්තාගේ රූපයක් දකින්න නැහැ. ඒ වේදනා සංඥා සංකාර විඥාන විද්‍යාමාර්ථ හිතවි ගතයි දෙකම දැන් නැහැ. ලබා දීපු හරියකුත් නැහැ. හරි හම්බ කරපුවා ඔක්කොම දාලා ගිහිල්ලා මැරිලා දෙන්නේ නැහැ කියලා හිටන් මලක් දෙන්නේ නැහැ යකෝ කිය කී අල්ලාගෙන ඉඳ හදෝ ඒක ලෝකේ අල්ලාගෙන ඉඳ බැරි වෙලා වෙනසිලා ගිහිල්ලා අත්හැරිලා එන අල්ලාගන්න හදපු ව්‍යවහාරයක් තිබිලත් නැහැ. ඔහුට උදව් කරලත් නැහැ. ගේ මගේ ඉඩම මගේ වත්ත මගේ හිව්වට ඔව් අපි උඹ රකින්නවා කියලා ගේ කියලාත් නැහැ වත්ත කියලාත් නැහැ වත්තට පුළුවන් කියලාත් නැහැ ගෙට පුළුවන් කියලාත් නැහැ ලෝකෙට පුළුවන් කියලාත් නැහැ. මේ වේත හොයාගත්තේ මම කිව්වට ඔව් රකින්න වේතර පුළුවන් වෙලත් නැහැ. මෙච්චර මුදල් මගේ කිව්වට ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා ජීවත් කරන්න මුදල් වලට පුළුවන් වෙලත් නැහැ. එහෙනම් මෙන්න මෙහෙම දකින්නට ඔහු දකින්නවා. ඇසකන දිවනාසී ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රිය ටිකෙන් හදාගත්ත මම කිව් එකේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ බාහිර ලෝකයේ තිබිච්ච මගේ කිව් එකේ හරයක් නම් තිබිලා නැහැ අල්ලා ගන්න. අත්ත වශයෙන් ගන්න එකක් තිබිලා නැහැ අනත්තයි. මෙන්න මේකයි ආරෙවිනි අනත්ත කියන්නේ. ආත්මයක් ඇත නැත කියන ප්‍රශ්නේ ඔතන සම්බන්ධයක් නැහැ. ඒකයි ඉදිර විග්‍රහ කළේ. ඉතින් මෙන්න මේ අනත්ත දකින්න ඕනේ. ඊතර දකින්නේ මොකද්ද? එහෙනම් තිබිලා තියෙන්නේ මොකද්ද එච්චර කල්? විද්‍යාමාන වුණි. අනිත්‍යය. මොකද්ද අනිත්‍යය කියලා කිව්වේ? අන්න දැන් බලන්න අනිත්‍යය මොකද්ද කියලා. එක එක කෙනාගේ මත වලින් බලලා හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේම දේශනා කරපු එක සූත්‍ර පිටකේ තියෙනවා. කතමාචානන්ද සබ්බ සංකාරිසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ සියලු සංකාරයන්ගේ අනිත්‍යයි කියන සංඥා මොකද්ද? ඉදානන්ද බිකු සබ්බ සංකාරිසු අට්ඨියති හරායිති jigucchati අයං උච්චතානන්ද සබ්බ සංකාරිසු අනිච්ච සංඥා. මෙන්න අනිච්ච සෝරලා තියෙන සියලු සංකාර පිළිබඳ බුදුරයන් වහන්සේ අට්ඨියති හරායිති jigucchati තුන් ආකාරයෙන් පෙන්නවා. මොකද්ද මේ අට්ඨියති කියන එකෙන් විග්‍රහ කළේ? පොතේ සිංහල අර්ථයේ තියෙන පිළින ලක්ෂණෙන් අට්ඨියති කියනවා. ඒ පෙළෙන ලක්ෂණේ තවත් විග්‍රහ කළා උපමාවක් දීලා තියෙන ලෝ වැඩ සංගලාවේ. මස්ලි නැති යට බලුලේව කන්නේ කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ. ලෙස් ඒ සැපතර ලොබ නොසිතන්නේ දොස් නොපෙනුනු මිස දුක්මයි වන්නේ. මෙන්න අට්ටියේදී කියන උපමාවක් වෙන්න පුදෙනා. එහෙනම් බුදුරජාන් වහන්සේත් මේ බඳු උපමා මහා උලක් දීලා තියෙනවා. මේ පෙළෙන ලක්ෂණේ පෙන්වන්න මොනවැන්ද පෙළෙන්නේ? මේ ගතයි හිතයි දෙක ක්‍රම දෙකකින් පෙළෙනවා ප්‍රධාන වශයෙන්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි මතුවෙලා ඒ හේතු කොටගෙන ලෝභ දේස මෝහයන්ගෙන් පෙළෙන එක කොටසක් තියෙනවා. විපාක වශයෙන් හටගත්ත මේ කයට විවිධ දුක් වේදනා එනවා. ඒ වයින් කය පෙළෙනවා. මේ දෙක තමයි දුක්ඛ දෝමනස කිව්වේ. කයට දුක දැනෙනවා, දුක් වේදනාව කය නිසා. මනසට දැනෙනවා දෝමනස වේදනාව. රාගය නිසා විඳිනවා, ద్వේෂය නිසා විඳිනවා. මොනවාද දුක් වේදනා විඳිනවා තියෙනවා මහා ගොඩක්. මේ ඇති වෙන හරිය මේකෙන් දකින්න ඕනේ. ඉතින් මේ පෙළෙන ලක්ෂණය කියන පිළිපෙළි මොනවද හොයන්නේ? සැප හොයනවා පෙළෙනවා, පිළිපෙළි සැප හොයනවා. අඬනවා හැපෙනවා වෙච්ච දේ කියනවා. අනේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මට තවම බැරි වුණානේ කියනවා. ආයි උත්සාහ කරනවා. මෙන්න මෙහෙම ක්‍රමයක්. කය කොහොමද පෙළෙන්නේ? සීතලෙන් පෙළෙනවා, උස්නේම් පෙලෙනවා. මැසි මදුරු ආදී සතුන්ගේ කරදර වලින් පෙලෙනවා. බඩිගින්නෙන් පෙලෙනවා ආහාර නැතුව. පිපාසයෙන් පෙලෙනවා ජලය නැතුව. ලෙඩ රෝග වලින් පෙලෙනවා. වයසට ගිහිලා ඒක දුර්වල වීමෙන් පෙලෙනවා. ඇස් පේන්නේ නැතිකමින් කන් ඇහෙන්නේ නැතිකමින් පෙලෙනවා. විවිධාකාර විදිහේ කායික පෙලීම් කායික දුක් වෙහෙසෙනවා. දුර්වලකම් එනවා. මේ හේතුවෙන් කය මුල් කරගෙන පෙලෙනවා. නින්දා පහස එනවා. ඇනුම් බැනුම් එනවා. ඒ වගේම බය ඇති වෙනවා. නොයේ කාකාරින් ඇති වෙන දාහයන් එනවා හිතට. මේසා හිත පෙලෙනවා ඊටතලා මහ බලවත්. කය පෙලනට දුක් වුන්නේ නැහැ, වහබිව්වේ නැහැ, එල්ලුන්නේ නැහැ. හිත පෙලෙනට දුක් වුණා ඉවසන්න බෑ. වහබිව්වා, එලිලා මලා. හිත පෙලිලා. මෙන්න මෙහි පෙලීමේ ලක්ෂණයකින් යුක්තයි මේ ලෝකේ. පංචකාමයේ හොයාගෙන ඒ පසුපස හඹායන සත්වයාට ඒ හේතුවෙම පෙලෙන කයක් හම්බ වෙනවා. පෙලෙන ලෝකයක් ඇසුරට වැටෙනවා. ගොඩනැගෙන හිත වලින් පෙලෙනවා. මෙන්න මේ නිසා කියනවා අනිච්ච ලෝකයක්. පෙලෙන ලෝකයක්. මේ විදිහට මේ සියලු ආකාරයෙන් ගත හිත වශයෙන් හටගත් ලෝකේ හැම මොහොතකම හැම ආකාරයකම පිළිපිලි ඉඳලා නැහිලා යනවා මිසක් වෙන සැනසුමක් දෙන්නේ නැහැ. මේක වැහිලා තියෙන්නේ ආස්වාදී. ආස්වාදී මනසින් ගොඩනගාගෙන මේ පෙළෙන ලක්ෂණය වහගෙන ඉන්නවා. ඒකට කියන අවිද්‍යාව පටලෙන් වැහිලා ගිය. මෙන්න අනිත්‍ය වැහිලා තියෙන්නේ අවිද්‍යාවේ. ඒ කිව්වේ ආස්වාදී හටි වරිනවා හරි වටිනවා කියන මානසිකත්වයෙන්. මනවලන රූප ඇසුරේ ඉඳ තියෙනම් කොච්චර වටිනවද? මනවලන ශබ්ද ඇසුරු කරලා තියෙනවනම් ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරලා තියෙනවනම් කොච්චර ආස්වාදද කොච්චර වටිනවද? මෙන්න මේ අවිද්‍යාවේ දෘෂ්ටිය නිසා ඒ මොහොතේ මතුවෙන අර ආස්වාද මාත්‍රයන් හිත බැඳිලා අන්නේ ආස්වාදයන් නිසා අර පෙළීම වැහිලා තියෙනවා. අනිත්‍යතාවයේ වැහිලා. ඔව් ඒකෙන් විශාල දුකක් විඳිනවා. අසහනකාරී මානසිකත්වයෙන් පෙළෙනවා. පිළිපිලි ඒකෙන් මිදෙන්න බලන්නේ නැහැ, මිදෙන්න විදිහක් නැහැ. මොකද අවිද්‍යාවෙන් තීරණයක් දෙනවා. ඔය ලෝකෙම හොඳයි. ඔය පංචකාමයේම හොඳයි. තරඟ කරපන්. උත්සාහ කරලා ජයගනි. ජයගෙන විඳපන්. ඔන්න ඕක තමයි හැම වෙලෙම දෙන්නේ අදහස. අවිද්‍යාවේ අදහස. නිදහස් වෙන්න මගක් දෙන්නේ අවිද්‍යාව. නෙනාර ආස්වාදයේ වටිනවා කියන දෘෂ්ටිය. අර පෙරෙන් පෙළී ඉඳගෙන දුක් විඳ විඳා ඉන්නවා. සාරයි කියලා හිතාගත් එකක් නැති එකම හඹා යනවා. අනත්ත ධර්මයක් පස්සේ යනවා. මෙන්න මේකේ යම් දවසකදී අනිච්ච අනිච්ච හැටියට ওই දුක්ඛ දුක්ඛ හැටියට අනත්ත අනත්ත හැටියට බලාගෙන යනකොට ආස්වාදී නැමැති මායාවෙන් වහලා අනන්ත දුකක් නේද මේ විඳින සිද්ධ වෙලා තියෙන්නේ කියලා දකිනවා යම් දවසක. අනිදානි විශාල පරිවර්තනයක් වෙනවා. අත්හැරීම මහා පාළුවා දුකක් කියලා හිතාගෙන හිටියේ ඔය අවබෝධයේ ඉස්සෙල්ලා. අල්ල ගැනීම හරි ආස්වාදයක් හොඳක් කියලා හිතාගෙන හිටියේ. දැන් පරිවර්තනය මොකද්ද? ලෝකෙ අල්ලගන්න එක මහා ගින්නක් දුකක්. අත්හැරපුවාම හරි සාන්තයි. මෙන්න දකින්න පැත්ත ඇත්ත. විපරීත දෘෂ්ටිය දුරු වෙලා සත්‍යය දකින්න හැටි. මෙන්න මේ ක්‍රමයේ දකින්න ඕන ඉස්සෙල්ලම. ඔන්න ඔය දකින්න අවශ්‍ය කරන පසුතලයේ හැදින්නේ නැත්නම් කවදාවත් ඔය කියන බණ තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඔහු විසින් හදාගත්තු පසුතලයක් තියෙනවා. ඒක තේරෙන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. අසෘතවත් පෘතග්ජනයාගේ මානසික පරිසරයක් තියෙනවා. මේ පරිසරය මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පරිසරය. පංච නීවරණ ධර්මයන්ගේ වැහිච්ච පරිසරය. මේක අසුතවත් පුතජනයාගේ පරිසරය. සුතවත් අරිය ශ්‍රාවකයා ඕකෙන් අහක් වෙනවා. නිකන් අහක් වෙන්න බෑ. ඒකත් ඔහුට ආදීනව එක මට්ටමක් හරි තේරෙන්න ඕනේ. ඒ තේරුම් ගන්න පුළුවන් ලෞකික නුවණක් ඔහුට තියෙන්න ඕනේ ඉස්සෙල්ලම. අන්නේ නුවණ මුල් කරගෙන තමන්ට සැනසුමක් හොයාගන්න ඕනේ. හරියට සැනසුම නම් මේ පැවැත්මේ නෑ කියලා. මේ ධර්මයේ තියෙන සැනසුමක් තියනවා කියලා හොයන්න නැඹුරුනො කොයි වෙලාවක හරි. අන්න කල්යාණ මිත්‍රයෙක් හැටියට ආර්ය බුද්ධලේක හම්බ වුණා නම් ඔන්න ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ත හරියට විග්‍රහ කරලා දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ත හරියට විග්‍රහ වුණා නම් අනේ මේකද මේ ලෝකෙ කියන්නේ, මේකද මේ සම්පත් තියනවා කියලා අපි පහඹාගෙන ගියේ, ඔන්න වැටහෙන්න පටන් ගන්නවා. දහම් මැස පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියපු මේ දහම් මඟ වැහිච්ච මාධ්‍ය නැත්නම් ඒ පසුතලයේ ආයි මතුවෙන්නේ නැති වෙන සුද්ධ වෙලා යනවා. නීවරණයන්ගෙන් දුර වුණාට පස්සේ මානසිකත්වයේ සුද්ධයි. ඒ සුද්ධ මානසිකත්වයේ පේන පටන් ගන්නවා ධර්මීය ගැඹුර. අන්න ඒතොර පේනවා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ත අනාත්ත හැටියට, අසුභ අසුභ හැටියට විවිධ උපමා උපමේය ඔහුට එනවා. ඒ තුලින් ඔහු තෝරනවා, විමර්ශනය කරනවා. විමර්ශනය කරන්න කරන්න දුටු දහම ඇත්තෙක් වෙනවා. දැකපු දහමට අනුව විමර්ශනය කරන කෙනෙක් වෙනවා. අන්නෙදාට ඇලීමයි ගැටීමයි ඇති කරපු මුලා සහගත මාධ්‍ය දුර වෙලා අත්තරීමේ නොවැල්මේ මිදීමේ සාන්තියටපත් වෙනවා. නිවන් සාන්තිය ලබනවා. මෙන්න මේ ක්‍රමේ තේරුම් අරගන්න ඕනේ. ඒක තමයි සෝතාපන්න වීම බණහල කරගෙන ඊට පස්සේ තමන්ටම කවුරුවා කියා දෙන්න ඕනේ. ලෝකෙ හැටි වැටහෙන්න පටන් ගන්නවා. විවිධ උදාහරණ උපමා වලින් ලෝකෙ ගැන තේරෙන්න පටන් ගත්තාම ඔහුගේ මිදීම ඔහුටම ඊට පස්සේ කරගන්න පුළුවන් නා ධර්මානුකූලව.